ගෞරවනීය ස්වාමීන් වහන්ස, ගෞරවනීය මෙහෙණින් වහන්ස, කල්‍යාණ මිත්‍රවරුනි, සැනසිල්ල අප තුලින්ම ලබාගත යුතු දෙයක් සේ දකින සිතන පතන පිරිසක් විදිහට ඒ අපි ප්‍රාර්ථනා කරන අපට අවශ්‍ය සැනසිල්ල අපේම ජීවිතයේ තුලින්, අපේම හදවත තුලින්, අපේම ආධ්‍යාත්මයේ තුලින් මතු කරගන්නට, ප්‍රත්‍යක්ෂ කරගන්නට මේ ගන්නා වෑයමේදී අපට අනිවාර්යයෙන්ම මුණ ගැහෙනවා නොසන්සුන් බව, අසහනය, වෙහෙස, කලකිරීම, එපාවීම, මේ සියල්ල එකට කැටිකොට අකුරු දෙකකින් කිව්වොත් දුක. සැනසිල්ල හොයාගෙන යන අපට, සැනසිල්ල සොයා නොයන සැමටත් දුක මුණ ගැහෙනවා. කවුරුත් මේ මනුෂ්‍ය ලෝකේ කොහේ ඉපදුනත්, මේ පෘථිවියේ කොතැන ඉපදුනත්, මොන ජාතියක ඉපදුනත්, මොන ආගමක විශ්වාසයෙන් එක්ක ඉපදුනත්, මොන විදිහේ රටක ඉපදුනත්, මොන විදිහේ පවුලක සමාජිකයෙකු වුණත්, කල්‍යාණ මිත්‍රවරුනි, මොනවා මොන නොගැහුණත් ජීවිතේදී මොනදේ තමන්ට ලබා ගන්නට බැරි වුණත් අනිවාර්යයෙන්ම ලැබෙන දෙයක් තියෙනවා. ඒ දෙයට තමයි දහමේ දුක කියා කියන්නේ. ඒට සීමා නැහැ, දේශ සීමා නැහැ දුකට. ජාති හෝ ආගම් ඒ ලේබල් වලට බැහැ දුක නැති කරන්නට. මුදලට බැහැ දුක නැති කරන්න. දුක ඉදිරියේ සියලුම මුදල් වර්ග අවලංගු වෙනවා. ඉතිරි වෙනවා දුක. එය විවිධ වූ වේශයන් අරගෙන අප කරා පැමිණෙනවා. හොඳට කල්යාණ මිත්‍රවරුනි මෙනෙහි කර බැලුවොත්, අපි මෙනෙහි නොකරන එකයි වරද, මෙනෙහි කර බැලුවොත් කී ආකාරයකට මේ දුක අපකරා සැපත්ව සිටිනවාද, කී වාරයක් නම් මේ ස්වභාවය අපට ආමන්ත්‍රණය කර තිබෙනවාද, කතා කරලා තියෙනවද, භාෂා කීයකින් අපිට දුක කතා කරලා තියෙනවද, වෙස්මෝනු කීයකින් කතා කරලා තියෙනවද? ඉතින් අපි මේ වට සමහර විට කෙලින්ම දුක කියලා කියනවා. මට ලොකු දුකක් තියෙනවා, මට ලොකු මගේ හිතේ ලොකු ශෝකයක් තියෙනවා, කනගාටුවක් තියෙනවා, එහෙමත් කියනවා. ඉතින් කෙලින්ම ඔය වචන ටික නොකිව්වත් බලන්න, දවසකට ඔබට ඇහෙන වචන වලින් අන් අය පවසන දේවල් වලින් කී ආකාරයකට මේ දුක ඒ අය ප්‍රකාශ කරනවද කියා ප්‍රශ්නයක් තියෙනවා කියන ගැටලුවක් තියෙනවා කියන කී ආකාරයකට මේ දුක ගැන අපි කතා කරනවද දවසකට කී වාරයක් මේ ස්වභාවය අපට මුණ ගැහෙනවද යාළුවොත් එක්ක දුක එනවා අපි කරා මිත්‍රයන් එක්ක එනවා දුක ඒ අය අරගෙන එනවා සමහර විට ඥාතීන් දුක අරගෙන එනවා මිත්‍රයන් නිසා දුක් නොවින්ද කෙනෙක් මේ පෘථිවියේ නැතුව ඇති ඔබත් මාත් ඇතුළු සෑම මිනිස් පවුලේ සමාජිකයෙකුම යහළුවන් නිසා ගැටලුවලට සහ ප්‍රශ්නවලට මුහුණ දී තිබෙනවා ඥාතීන් නිසා කරදරවලට මුහුණ පා තියෙනවා ඥාතීන්ගේ වේසයෙන් නෑයන්ගේ වේසයෙන් සහ මිතුරන්ගේ වේසයෙන් දුක අපේ ජීවිත තුළට අපටත් නොදැනීම අපටත් හොරෙන් කාන්දු වෙනවා කෑ ගහලා නෙමෙයි කලින් දැනුම් දීලා නෙමෙයි කලින් පූර්ව අවසරයක් අරගෙන නෙමෙයි එන්නේ යහළුවෙක්සේ එන්නේ ඥාතියෙකුසේ ඉතින් අපි අපේ ජීවිතයේ දොරටු විවර කරනවා කාටද සැපට සතුටට අපි කවුරුවත් අපේ ජීවිතයේ දොර කවුළු විවර කරන්නේ නැහැ දුකට සහ ශෝකයට අපි බලන්නේ දුක ශෝකයේ ඈතින් එනකොට පුළුවන් තරම් ඉක්මනට දොර ගුළුලා ගන්න කවුරුතයන්පත් වහගන්න ඒ නිසා දුක දුක විදිහට කවදාවත් එන්නේ නැහැ දුක එන්නේ සැප විදිහට යහළුවන්සේ ඥාතීන්සේ ආධාරකරුවන්සේ එද අපි බොහොම සතුටින් ඇරයුම් කරනවා සතුටට බොහොම කැමැත්තෙන් අප ඇරයුම් කරනවා සැපට රතු පලසක් කියලා අප පිළිගන්නවා සතුට සහ සැප කොයි කවුලුවෙන් හරි මොන ජනේලෙන් හරි මොන ඉදිරිපස දොරටුවෙන් හෝ කොහෙන් හරි කමක් නැහැ එනවා නම් අපේ ජීවිත තුළට අපි ආරාධනා කරන්නේ අපි ඇරයුම් කරන්නේ අපි එන්න කියා කෑ ගහලා ඉල්ලා සිටින්නේ සැපට සහ සතුටට ඉතින් ඒ නිසා ධර්මයේ කියනවා හැම මිනිස්සෙකම හැම සත්වෙක්ම සැප සොයන අය මේ විදිහට ආරාධනා පත්‍රය ඇරයුම් පත්‍යව රතු පලසක් කියලා අපේ ජීවිත තුළට සැප ප්‍රවේශ කරගන්නකොට සම්ප්‍රාප්ත කරගන්නකොට එහි සෙවනැල්ලසේ දුකක් අපටම නොදැනීම අපටම රහසින් මෙන්න අපේම නිවසට පැමිණෙහි සමාජිකයෙකු බවට පත්ව තිබෙනවා මේක හෙවණැල්ල වගේ වෙන් කරන්න බැහැ සැපෙහි සෙවණැල්ල තමයි දුක ඡායාව මේ කාරණේ මෙනෙහි කළොත් ඔබට තේරේවි මේ සැප විඳ හැම කෙනෙක් ගැනම දුක විඳ ඇති බව සතුට හැම දෙයක් ගැනම නොසතුටට පත්ව ඇති බව ප්‍රමාද වී හෝ ඉක්මනින් හෝ පැමිණෙනවා සතුට පසුපස අසතුට සැප ලුහු බැඳ දුක මේ ලෝකේ කාටවත් හැකි වෙලා නැහැ මේ වෙන් කරන්න සැප විතරක් තියාගෙන දුකට එපා කියන්න යන්න කියන්න ඒ හැකියාව කාටවත් ලැබිලා නැහැ එක අතකින් සැප ඇදලා ගන්නකොට අනික් අතේ දුක රැඳී අවසానයි දැන් මේ විදිහට මේක මෙනෙහි කර බැලුවොත් මේ යථාර්ථය මනාව ඔප්පු වෙනවා මේකට අමුතුවෙන් ගැඹුරු බණක් අවශ්‍ය නැහැ අභිධර්මයක් අවශ්‍ය නැහැ දීර්ඝ වූ සූත්‍රාන්ත අවශ්‍ය නැහැ ඔබේ ජීවිත අත්දැකීම් හොඳටම ඇති එක දවසක් තුල ඔබ ලබන සාමාන්‍ය අත්දැකීම් ටික හොඳටම ඇති මේ යථාර්ථය තේරුම් ගන්න මේ ඇත්ත තේරුම් ගන්න ඇයි අපිට තේරෙන්නේ නැත්තේ අපිට තේරෙන්නේ නැත්තේ අපි අත්දකින්නවා මිස අත්දැකීම් විග්‍රහ කර බලන්නේ නැති නිසා කවුරුත් දුක් විඳිනවා ඒට වෙනසක් නැහැ කවුරුත් ඒ හැන්දෙන් බැටකනවා දුක නැමැති හැන්දෙන් කවුරුත් අඩ වැඩි වශයෙන් ගුටි බැටකනවා හැබැයි ඒ ගැන හිතන්නේ මේ මොකද්ද වෙන්නේ කියා සොයා බලන්නේ ඇයි මෙහෙම වුනේ කියා පරීක්ෂණයක් කරන්නේ බොහෝම ටික දෙනයි හැමෝම දුක් විඳ විඳ වැඩි දෙනෙක් එකකට පස්සේ ආයි දුකක් විඳිමින් ඊළඟ අත්දැකීම හරි දුකක් නොවේ කියා දුකක් නොවේවා කියා ප්‍රාර්ථනා කරමින් ඉන්නවා එදී අපි කවුරුත් සැප ප්‍රාර්ථනා කරනවා කවුද සැප ප්‍රාර්ථනා කරන්නේ නැත්තේ එතෙන්ට තියෙනවද උඩරට පහත දරට ભેදයක් එතෙන්ට තියෙනවද දුප්පත් පොහොසත් ભેදයක් එතෙන්ට තියෙනවද ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහෙනි කවුරුත් සැප ප්‍රාර්ථනා කරනවා කවුරුත් දුක ප්‍රතික්ෂේප කරනවා ප්‍රාර්ථනා කළාට සැප ප්‍රතික්ෂේප කළාට දුක සැප රැඳෙන්නෙත් නැහැ දුක යන්නෙත් නැහැ ඉතින් මේක ප්‍රාර්ථනාවකින් ඉෂ්ට වෙන දෙයක් නෙමෙයි ප්‍රාර්ථනාවකින් සඵල වෙන ප්‍රාර්ථනාවකින් මල්පල ගැන්වෙන දෙයක් නෙමෙයි මේ දුක නැති කරනවා කියන්නේ මන්ත්‍රයක් වගේ ජප කරලා සැප ලැබේවා කියා එහෙම කිව්වට සැප ලැබෙන්නේ නැහැ දුකක් නොවේවා කියා උදේ සිට රෑ වෙනකල් එක දිගට ජප කරත් 108ක් නෙමෙයි 1000ක් නෙමෙයි ලක්ෂයක් නෙමෙයි දසලක්ෂයක් ජප කළා දුක නොවී තිබෙන්නේ නැහැ එයයි ඇත්ත එනිසා අවංකවම කෙනෙකු මේ කාරණේට උනන්දු වෙනවා නම් ඊට වඩා ප්‍රායෝගික වූ යමක් කරන්න වෙනවා හුදු සිතිවිල්ලකින් හුදු ප්‍රාර්ථනාවකින් හුදු කල්පනාවකින් විතරක් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ ඒට ඊට වඩා ප්‍රායෝගික ක්‍රියාකාරකමක් අවශ්‍යයි. මොකද්ද? හරියට ලෙඩක් සනීප වෙනවා වගේ. ලෙඩක් හැදෙන්නේ උදව් වෙන හේතු ටික. එහෙම්ම තියාගෙන සුවපත්වේවා සුවපත්වේවා නිරෝගී වේවා නිරෝගී වේවා කිව්වට නිරෝගී වෙන්නේ ලෙඩ වෙන විදිහේ ආහාර ගැනීමක් නම් තියෙන්නේ ලෙඩ වෙන විදිහේ ජීවිත පැවැත්මක් නම් තියෙන්නේ ලෙඩ වෙන විදිහේ රැකියාවක් නම් කරන්නේ ඒ සියල්ල ඒ විදිහටම තියාගෙන මන්ත්‍රයක් ජප කළාට නිරෝගී වෙන්නේ නැහැ ඊට ප්‍රායෝගිකව අපි යමක් කරන්න ඕන අපේ ජීවිතේ පැවැත්ම වෙනස් කරගන්න වෙනවා අපට බේත් ගන්න වෙනවා වෙනස් උපදෙස් පිළිපදින්න වෙනවා ඒ ඔක්කොම ප්‍රායෝගිකයි ඒ කල්පනාවල් නෙමෙයි කල්පනා කර කර හිටියා කියලා කිසිම රෝගයක් සුව වෙන්නේ නැහැ. ඒක ප්‍රායෝගික මිනිස්සෙකුට විතරයි මේ ප්‍රශ්නේ විසඳන්නට පුළුවන්. මේක මනෝමූලික ප්‍රශ්නයක්ම නෙමෙයි. يعني සිතිවිල්ලකින් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක්ම නෙමෙයි. ඊට වඩා ජීවිතය තුළින් ජීවත් වෙන රටාව තුළින් ඔබ හිතන කියන කරන ඒ සමස්තයම වෙනස් කිරීම තුළින් තමයි මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ. මක් නිසාද අපි නොසතුටට පත් වෙනවා නම් අපි කවුරු හරි දුකක් අත්දකිනවා නම් ඒ නොසතුටට පත් වෙන්නේ දුකක් අත්දකින්නේ අපි හිතන විදිහ වැරද්ද නිසා. අපි කියන දේවල් වල වැරද්ද නිසා අපි කරන දේවල් වල වැරද්ද නිසා එතන මේවා නිවැරදි කරගන්න නැතිව කල්යාණ මිත්‍රවරුනි මේ දුක නැමැති රෝගය සනීප කරගන්න බැහැ ඒ නිසා බෞද්ධයෙකු කියන්නේ නැතිනම් භාවනා කරන කෙනෙකු කියා කියන්නේ ප්‍රායෝගික මිනිසෙකුට ප්‍රායෝගික වශයෙන් විසඳුමක් හොයන කෙනෙකුට දැන් ඒ පදනමේ සිට ඒ අත්තිවාරමින් පටන්ගෙන මේ කාරණය පිළිබඳව අප ටිකක් කල්පනා කළොත් කාලයක් තිස්සේ භාවනා කරන්නට වෑයම් කරන පිරිසක් විදිහට කාලාන්තරයක් තිස්සේ භාවනාවෙන් යම් යම් ප්‍රතිඵල ලැබූ පිරිසක් විදිහට අපි ගැනම හිතුවොත් පැහැදිලි වෙන කාරණයක් තමයි මේ දුක ඇති කරන හේතු කීපයක්ම තියෙන බව. මේක අහේතුකව පහළ වෙන දෙයක් නෙමෙයි. කිසිම දෙයක් අහේතුකව සිද්ධ වෙන්නේ නැහැ. අපි කිව්වට ඇයි මෙහෙම වෙන්නේ? එහෙම කිව්වට කල්යාණ මිත්‍රවරුනි අපි හේතුව දන්නේ නැහැ. ඉතින් හේතුව නොදැන හිටියට ඒක අහේතුක වෙන්නේ නැහැ. කිසිම දෙයක අහේතුක පැවැත්මක් නැහැ. හැබැයි අපි හේතුව හොයාගෙන නැතුව ඇති. ඕනෑම අසනීපයකට, ඕනෑම ප්‍රශ්නයකට, ඕනෑම කරදරයකට, ඕනෑම දුකකට හේතු තියෙනවා. ඒවා අද්භූත නැහැ, ගුප්ත නැහැ. පැහැදිලි ප්‍රායෝගික හේතු තියෙනවා. ඉතින් මේ ප්‍රායෝගික හේතු හොයන්න ඕනේ. ඒක වෙනුවෙන් ටිකක් වෙහෙසෙන්න වෙනවා. ඉතින් කීයෙන් කී දෙනාට දේ සඳහා කාලය තියෙන්නේ? කීයෙන් කී දෙනාට දේ සඳහා ධෛර්යය තියෙන්නේ? කීයෙන් කී දෙනා දේ සඳහා උත්සාහ කරන්නේ? ඊට වැඩිය පහසුයි මේ ඔක්කොම හේතුවක් නැතුව වෙන්නේ කියලා කරුමේ කියලා අවාසනාව කියලා කරබා ගන්න එක. ඒ බලම පහසුයි. එහෙම හිතාගෙන හිත හදා ගන්න පුළුවන්. මේක මගේ කරුමේ. මම ලොකු පවග්ඥාත්මේ කරලා ඇති. ඒ නිසා තමයි මෙච්චර දුකක් විඳින්න උනේ. මං කාටවත් කරදරයක් කරලා නැහැ. මෙහෙම විතර අපි සැනසෙනවා. ඉතින් ඒ සැනසුණා කියලා කල්යාණ මිත්‍රරනේ ආයේ දුකක් ඇති නොවි තියෙන්නේ. ආයේ දවසකින් සතියකින් මාසෙකින් මෙන්න ආපහු දුකක් ඇවිල්ලා. ඉතින් එතකොට ආයෙත් හිතනවා මං ආයෙත් පව් කරලා ඇති. තවත් පව් කරලා ඇති. තාම මේවා ගෙවිලා ඉවර නැහැ. ඉතින් අපි කියනවා මේ පරණ පව් ගෙවනවා. පරණ කර්ම ගෙවනවා. ඔය විදිහේ න්‍යායක් ඔය විදිහේ හිත හදා ගැනීමකට පුංචි මේ වේදනානාශකයක් හදාගෙන අපි ওই දුකක් එනේන ගානේ ওই වේදනානාශකය ආලේප කරගන්නවා. ඉතින් ওই වේදනානාශකය ආලේප කරගත්තහම එවලේක හිතට සනීපයක් එනවා. මේක මගේ කරුමයක්. මම මහා පව්කාරේ මොනවා හරි ලොකු පවක් ගියාත්මේ කරලා ඇති සංසාරේ. ඉතින් ඔහොම හිතනවා. එහෙම හිතන්නේ මේ දැන් විඳින්න වෙලා තියෙන දුක කොහොමද ඇති වුනේ කියලා හොයාගන්න නැති නිසා. හේතුව පේන්නේ නැහැ. දුක විඳිනවා මිස හේතුව පේන්නේ නැහැ. කවුරුත් දුක් විඳිනවා. හැබැයි හේතුව. කවුරුත් ලෙඩ වෙනවා. උණ හැදෙනවා, හෙම්බිරිස්සාව හැදෙනවා, කැස්ස හැදෙනවා. ඒක විඳිනවා කවුරුත් අසනීප. හැබැයි ඒ විඳිනවා මිසක් හෙම්බිරිස්සාවට හේතුව මොකද්ද කියලා, කැස්සට හේතුව මොකද්ද, උණට හේතුව මොකද්ද ඒක පේන්න නෑනේ. හේතුව දැනගන්න ඕන නම් පරීක්ෂණයක් කරන්න ඕනේ. ඒ පරීක්ෂණයක් නොකලත් හෙම්බිරිස්සාවෙන් විඳිනවා, උණෙන් විඳිනවා, කැස්සෙන් විඳිනවා. ඒ හැමෝම විඳින අය දුක විඳිනවා හේතුව දන්නේ නැතුව. ඒතර හේතුව හොයාගන්න නම් පරීක්ෂණයක් කළ යුතු වෙනවා. දැන් මේ විදිහට කල්යාණ මිත්‍රවරුනි, මේ ඔබත් මාත් විවිධ නම් වලින් විවිධ වස්මෝණු වලින් ස්පර්ශ කරන මේ දුකට හේතු මොනවද කියලා අපසොයාගත යුතු වෙනවා. සැනසෙල්ල හොයාගෙන යන පිරිසකගේ අනිවාර්ය කාර්යභාරය තමයි තමන් භුක්ති විඳින, තමන්ට භුක්ති විඳින්නට වෙලා තියෙන, තමන් එපා කිව්වත් ඕනේ නැහැ කිව්වත් අනිවාර්යයෙන්ම අත්දකින්න සිද්ධ වෙලා තියෙන මේ දුකට හේතු මොනවද කියලා හොයාගන්න එක. ඉතින් කවුද හේතු හොයන්න ඕනේ? අපිමයි. වෙන කාටවත් බෑ අපි වෙනුවෙන් හේතු ටික හොයලා පෙන්නන්න. ඒක අපි හොයාගන්නට ඕනේ දෙයක්. අප විසින් සොයාගත යුතු වෙනවා. දැන් කොහොමද හරි කල්යාණ මිත්‍රවරුනි, මේ අපි බොහෝ විට හිත අසන්තෝෂයට පත් කරගන්න, හිත අසතුටට පත් කරගන්න මූලිකම කාරණයක් තමයි මේ සංසන්දනය, සැසඳීම. සැසඳීම තුළින් අපි ගැන ඇති කරගන්න හැඟීම්, මේ අපි ගැන ඇති කරගන්න හැඟීම් කියා කියන්නේ වෙන කිසි දෙයකට නෙමෙයි, අපි හැමෝම ළඟ තියෙනවා තමන් පිළිබඳව ගොඩනගාගත්ත අදහස් ගොඩක්, තමන් පිළිබඳව ඇති කරගත්ත රාමු ගොඩක්. පින්තූරගොඩක්. දැන් මේක එක පැත්තකින් රසවත් කාරණයක්. දැන් අපි හිතුවට මේ මම ගැන මම කියලා කියන්නේ ස්ථාවර පුද්ගලෙක් කියා. දැන් අපි එහෙමනේ මම ගැන හිතන්නේ ස්ථාවර කෙනෙක්. මම පුංචි කාලෙත් හිටියා, මම තරුණ කාලෙත් හිටියා, මම දැනුත් ඉන්නවා, මම තව වයසට ගියත් ඉඳී ඒ මමම තමයි දවසක මැරෙන්නේ. කොයි මමද? අර මීට අවුරුදු ගානකට කලින් උපන්න, මීට අවුරුදු ගානකට කලින් දන ගාපු, බඩ ගාපු, ඇවිද්ද, පාසල් ගිය, රැකියාවක් කරන, මහලු වන කෙනා තමයි මැරෙන්නේ. දැන් ඔය සීමාව තුල, උත්පත්තිය සහ මරණය තුල අපට පේනවා ශරීරේ නම් දිගටම වෙනස් වෙලා, දිගට හරහට වෙනස් වෙලා. කොහොමත්ම සසඳන්න බෑ. අවුරුදු 15ක් 20ක් අතර බැලුවොත් ලොකු වෙනසක් තියෙනවා. හැබැයි ඒ ශරීරය කොයි විදිහට වෙනස් වුණත්, ප්‍රමාණය කොපමණ වෙනස් වුණත්, පාට වෙනස් වුණත්, හැඩය වෙනස් වුණත්, කළු කෙස් සුදු වුණත්, තියෙන කෙස් නැති වුණත්, මොන වෙනසක් වුණත්, ඒ මමමයි. අර එදා හිටිය මමමයි අද ඉන්නේ, අද ඉන්න මමමයි හෙට ඉන්නේ. මෙන්න මේ මම පිළිබඳ ස්ථිර අදහස තියෙනවා. මම කියන්නේ ස්ථිර පුද්ගලෙක්. දැන් මේ අදහස අපි හැම දෙනාගේම හිතේ කා වෙදී තියෙනවා. ඉතින් මේක මතු පිට බැලුවහම අපි කාටත් තේරෙනවා මෙහෙම අදහසක් තියෙනවා. මම කියන්නේ ස්ථිර කෙනෙක්. මක්නිසාද මේ මම පිළිබඳ හැඟීම දිගටම තිබුණා? මේ මම කියන හැඟීම දිගටම තිබුණා. මොනව වෙනස් වුණා? පදිංචි තැන වෙනස් වුණා, යාළුවෝ වෙනස් වුණා, නෑදෑයෝ වෙනස් වුණා, පාසල් වෙනස් වුණා, රැකියාව වෙනස් වුණා, වාහන වෙනස් වුණා, ගෙවල් දොරවල් වෙනස් වුණා. මම කියන හැඟීම දිගටම තිබුණා. ඉතින් ඒ නිසා මේ මම කියන්නේ තහවර පුද්ගලෙක් කියන ඒ මතය තදින්ම, බොහොම තදින්ම අපේ ඔළුවට කා වැදිලා තියෙනවා. හරියට මේ තද ලීයකට ගහපු ඇණයක් වගේ. බොහොම තද ලීයකට, අරටුව තියෙන තද ලීයකට ඇණයක් ගැහුවාම ඒක අවුරුදු 50ක් 100ක් නෙමෙයි, ඊටත් වැඩිය තියෙනවා. ගලවන්න ලේසි නෑ. ලීයයි ඇනේයි එක වගේ පේන්නේ. කාලයක් යන්න යන්න මේක ඇනේ මොකද්ද, ලීය මොකද්ද කියලා වෙන් කරගන්න බෑ. මේක එක වගේ, දෙකම එක පාටට එනවා. ඉතින් ඒ වගේ මෙහි මේ මම කියන්නේ ජීවිතයට ගහගත්ත ඇනයක්. මේක ඇනගෙන තියෙන ඇනයක්. ඉතින් මේ ඇනයත් එක්ක අපි කාලයක් හිටිය, කොච්චර කාලයක් හිටියද දන්නේ. දැන් මේ දෙක වෙන් කරගන්න බෑ. ජීවිතයයි මමයි වෙන් කරගන්නේ කොහොමද? දැන් මේ විදිහට මේ මම පිළිබඳ අපි හිතනවා මතු පිටින් බැලුවහම තියෙන්නේ එක පින්තූරයයි කියලා. මම කියන්නේ මෙහෙම එක්කෙනෙකුට. නෑ, මෙතන ගණන් කළ නොහැකි තරම් පින්තූර දහස් ගානකින් පිරුණු ඇල්බම් එකකට තමයි මම කියලා කියන්නේ. මේක තියෙන්නේ එක වගේ නැත්නම් එක පින්තූරයක් නෙමෙයි, එකම එක පින්තූරයක් නෙමෙයි. මෙතන තියෙනවා එකිනෙකට වෙනස්, කොහෙත්ම සමාන වෙන්නේ නැති පින්තූර කන්දරාවක්. ගොඩ ගැහුවොත් මහා කණ්ඩකට වැඩිය ලොකුයි මේ ටික. ලෝකේ තියෙන උසම කන්දටත් වැඩිය ලොකුයි මේ මම පිළිබඳ අපි මොහොතින් මොහොත මිනිත්තුවෙන් මිනිත්තුව හෝරාවෙන් හෝරාව දවසින් දවස සතියෙන් සතිය මාසයෙන් මාසය වසරින් වසර හදාගත්ත පින්තූර ටික මේවා එකට 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 ගොඩ ගැහුවොත් ලෝකේ තියෙන උසම කන්දටත් වැඩිය ලොකුයි. ඒ නිසා තමයි මේවට ස්කන්ධ කියලා කියන්නේ. ස්කන්ධ කියන්නේ මේවා එක එක ගොඩ ගහ ගන්නවා. මහා කන්දක්. ලෝකේ තියෙන ලොකුම කන්ද තමයි මේ පංචස්කන්ධය. ඊට වැඩිය ලොකු ස්කන්ධයක් තවත් නැහැ. ලොකු කඳු තියෙනවා. හැබැයි පංචස්කන්ධයට වැඩිය ලොකු නැහැ. ඊට වැඩිය උස නැහැ. ලෝකේ තියෙන උසම කන්දටත් වැඩිය මේ උපාදාන ස්කන්ධය උසයි. ඊට වැඩිය ගැඹුරුයි. මක් නිසාද? එහි කෙලවරක් නැහැ. තව 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 කඳු යායවල් මේකට යාවෙනවා. එකතු වෙනවා. ඉතින් ඒ නිසා දැන් මේ කාරණේ බැලුවොත් පේන දෙයක්. දැන් අපි පුරුදු වෙලා තියෙන්නේ පේන දේ දිහා බලන්න. සාමාන්‍යයෙන් අපි ඇහැ පුරුදු වෙලා තියෙන්නේ යමක් පේනවද ඒ දේ දිහා බලනවා. ඒක ලක්ෂණ නම් හොඳ නම් ප්‍රසන්න නම් net කළු නම් ඒ දිහා බලන්න. කනත් ඒ වගේ. කොයි ඉන්ද්‍රියත් හුරු කරලා තියෙන්නේ ඒ වගේ. කන් කළු නම් මිහිරි නම් මధుර නම් අහන්න. ඇහෙන දේ මధుර නම් අහනවා. පේන දේ මනරම් නම් රූකාන්ත නම් ඒ දේ දිහා බලන්නේ. ඉතින් ඔය පේන දේ දිහා බලමින් ඇහෙන දේ අසමින් හිටියට කල්යාණ මිත්‍රවරුනි මේ ස්වභාවය අපිට පේන්නේ. මේක බැලුවොත් පේන දෙයක්. එතකොට අපි වෙනස් කරගන්න ඕනේ අපේ ආකල්පය. පේන දේ දිහා බලමින් සිටීමෙන් කවකාටවත් ධර්මය අවබෝධ වෙලා නැහැ. මොකද ධර්මයේ එහෙම ඇවිල්ලා ඇහි හැප්පෙන දෙයක් නෙමෙයි. මෙන්න බලන්න කියලා ඇහි හැප්පෙන්නේ නැහැ ධර්මය. ධර්මය දකින්නට ඕනනම් බැලිය යුතු වෙනවා. බැලුවොත් පේන දෙයක්. දෙහිම දේවල් තියෙනවනේ. ගෙදරක වුණත් බල මල් පාත්තියක වුණත් බලන්න. පේන දේවල් තියෙනවා. පේන දේ දිහා අපි බලනවා. ලස්සන මල් පේනවා, ලස්සන කොළ පේනවා, ලස්සන හැඩ පේනවා. ඉතින් එහෙම ලස්සන නම් ඕක දිහා බලනවා. කිට්ටු වෙලක් බලනවා. අත ගාලක් බලනවා. එච්චරයි. එහෙම නෙමෙයි. බලන්න තව මොනවද තියෙන්නේ කියලා. බැලුවොත් පෙනේ තව කොච්චර දේ තියෙනවද එතන. ඒ එක මල් පෙත්තක් දිහා ඕනකමින් බලන්න. ඔය නිකන් මතු පිටින් පේන හැඩයයි, මතු පිටින් පේන වර්ණයයි දෙකට අමතරව තව මොනවද තියෙන්නේ කියලා ඔබට දවසක් බලන් හිටියොත් දවසක් බලලත් ඉවර කරගන්න බැරි තරම් දේවල් එක මල් පෙත්තක ලියවි ඇති බව ප්‍රත්‍යක්ෂ වෙයි. වැලි කැටයක් අතට අරගෙන බලන්න කොච්චර දේවල් ඒකේ බලන්න තියෙනවද. ඉතින් බැලුවොත් පේන දේවල් තියෙනවා. ඒ වගේ මේ ඇති සැටිය කියන දේ නැතිනම් මේ යථා ස්වභාවය කියන දේ ධර්මය කියන දේ ධර්මතා කල්යාණ මිත්‍රවරුනි අපි කියනවා සැඟවිලා තියෙන්නේ. ඒවා හැංගිලා තියෙන්නේ. හැංගිලා තියෙන්නේ කාටද? අර පේන දේ බලන කෙනාට. එයාට පේන්නේ. හැබැයි ඒවා සැඟවිලා නැහැ ඒවා දිහා බලන කෙනාට. එතන මේ කවුරුවත් මේවා හංගලා තියන්නේ නැහැ. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ධර්මයේ ඇයි හංගලා තියෙන්නේ? ඇයි මේක ලේසියෙන් පේන්නේ නැත්තේ? ලේසියෙන් දකින්න බැරියයි. මේක කවුරුවත් හංගලා නැහැ. කාටවත් හංගන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. එහෙ පිට තියෙන දෙයක් ඇත්ත කියන එක එලි පිට තියෙනවා. සත්‍යය කාටද හංගන්න පුළුවන්? ඒ ඉලිපිට නිරාවරණේ වුණු අනාවරණේ වුණු හෙළිදර වුණු ප්‍රකාශ වුණු විවෘත වුණු දෙයක්. හැබැයි බොහෝ දෙනෙකුට ඒක හැංගිලා, බොහෝ දෙනෙකුට වැහිලා, බොහෝ දෙනෙකුට ආවරණය වෙලා. හේතුව ධර්මයේ වර්ධ නෙමෙයි, අපේ ආකල්පයේ වර්ධ, අපේ දෘෂ්ටියේ වර්ධ, අපි බලන විදිහේ වැරද්ද. ඉතින් බලන්න බැලුවොත් පෙනේ ඕනෑම දෙයක්. ඕනෑම දෙයක් පේන්නේ බැලුවොත් විතරයි. දැන් ඒ විදිහට කල්යාණ මිත්‍රවරුනි, මේ මනෝදිහා බැලුවොත් පෙනේවි මම පිළිබඳ කොපමණනම් චිත්‍ර, කොපමණනම් ඡායා රූප, කොපමණනම් රාමු, රාමු කරගත්ත ඡායා රූප අපි හදාගෙන තියෙනවද? මේක මහා දිග ඇල්බම් එකක්. හැම වෙලේම අපි තපෙන්නේ මේ වෙලාවේ හදාගත්ත රූපේ විතරයි, මේ වෙලාවේ ගත්ත ඡාය රූපේ විතරයි අපිට පේන්නේ. හැම වෙලේම අලුත් ඡාය රූපයකින් පරණ මමවල් ටික ඔක්කොම වැහෙනවා. ඉතින් මේක තමයි කරන්නේ, අලුතෙන් මමක් හදාගෙන පරණ මමවල් ටික වහගන්න. ඒ අලුත් මමත් තව මොහොතකින් පරණ මමෙක් බවට පත් වෙනවා. තව අලුත් මමෙක් ආසැනින්ම අර කලින් තිබුණු මම පරණ මමෙක්. ඒතර හැම වෙලෙම අපි මේ මොහොතේ නැත්තම් මේ මමත් එක්ක තමයි ඉන්නේ. එයා තමයි මම කියලා හිතන්නේ. අර හිටිය මමමයි මේ ඉන්නේ. එදා හිටිය මමමයි අද ඉන්නේ. ඉතින් මේ විදිහට මේක නූලකින් අමුණනවා. ඔය පබලෙට නූලකින් අමුණන්නේ. ඒ වගේ මම නැමෙති රෝයෙන්, මම නැමෙති නූලෙන් මේ සියල්ල එකට අමුණගෙන ඉන්නවා. දැන් බලන්න ඔය මම පිළිබඳ කොපමණ අදහස් මතිමතාන්තර අපි හදාගෙන තියෙනවද? මම කොයි වගේද? මම කවුද? මම කැමති මොන වගේ දේවල් වලට, මොන වගේ දේවල් වලට කැමති කෙනෙක්ද මම කියන්නේ? දැන් අරගෙන බලන්න. සමහර විට අපි නිකන් සරල උදාහරණයක් ගත්තොත් තැනි රහට කැමති කෙනෙක් මම. දැන් එහෙම හිතපු අවස්ථා නැද්ද ජීවිතේ? ඕනේ තරම් ඇති. මම කියන්නේ පැණි රසට කැමති කෙනෙක්. ඉතින් ඒ මම ඉන්නකල් පැණි රස හොයාගෙන යනවා. ඒ මම ඉන්නකල් පැණි රස නොවන දේ ප්‍රතික්ෂේප කරනවා. පැණි රසට කැමති මම පැණි රස නොවන සියල්ල දුකක්සේ හිතනවා. යම පැණි රස නම් අන්න සතුට, අන්න සැප. දැන් ওই පැණි රසට කැමති මම පැණි රසට අකමැති මමෙක් බවට දවසක පත් වෙනවා. දැනටම පත් වෙලා ඇති. දැන් ඊළඟට මොකද්ද කරන්නේ? මේ පැණි රස දුකක් විදිහට සලකනවා. කවුද? පැණි රසට අකමැති මම. දැන් මේ විදිහට බලන්න කල්යාණ මිත්‍රුනි, දැන් පැණි රසට කැමති මම කියන රූපේ තිබුණා. දැන් ඒ ඡාය රූපේ තිබුණා. ඔය ඇල්බම් එක දිගහැරලා බලාගෙන ආපහු පෙරලගෙන ගියොත් ඔබට මුණ ගැහිවි. අද ඉන්න පුද්ගලයාට සම්පූර්ණයෙන්ම ප්‍රතිපක්ෂ විරුද්ධ මමිකෝක ඇතුලේ හිටිය බව දවසක ඉඳලා තියෙනවා. අද ඔබ හිතාගෙන ඉන්න, අද ඔබ කැමති වෙන, අද ඔබ අගය කරන ඒ සියල්ලට අකමැති වුණු, ඒ සියල්ල හෙලා දුටු, ඒ සියල්ල මිත්‍යාවක්සේ සලකපු පුද්ගලයෙකු මේ මම ඇතුලේ හිටියා කියලා. ඉතින් මේක බලන්න, මේ බැලිය යුතු ඇල්බම් එකක්, ඡායරූප පොතක් ඡායරූප එකතුවක් මේක බලන්න ඔය බාහිර ඇල්බම්ස් දිහා බල බල ඉන්නවා වෙනුවට කල්යාණ මිත්‍රොන්නි බලන්න ඔබ නැමැති ඡායරූප පොත දිහා මේක දිහා බලන්න මෙච්චර විචිත්‍ර වූ තවත් ඡායරූප එකතුවක් ලෝකෙ කොහෙවත් නැහැ මෙපමණ විචිත්‍ර වූ ඡායරූපයක් වෙන කිසිම කැමරාවකින් ගන්නත් බැහැ මේ ඔක්කොම කැමරා වලින් ගන්න පුළුවන් මේ ශරීරයේ ඡායරූපනේ ඔය හැම කොච්චර වටිනා කැමරාවකින් වුණත් ගන්න පුළුවන්නේ ශරීරයේ ඡායරූපයක් එච්චරයි හැබැයි බලන්න කිසිම කැමරාවකින් ගත නොහැකි වූ කිසිම කැමරාවකට අසු නොවන ඉතාම අගනා ඡායරූප මිලියන ගානක එකතුවක් ඔබ තුල තියෙනවා ඔබේ පුරාවෘත්තය ඔබේ ඉතිහාසය ඔබේ කතාන්දරය ඒ හැම ඡායරූපයකින්ම කියවෙනවා ඉතින් මේක දිහා බලන්න මේ දිහා බලන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා එකක් තමයි බොහොම විවේකයක් තියෙන වෙලාවක අපි කියන්නේ භාවනා කරනවා කියලා ඒ වගේ විවේකයක් තියෙන ලාක බොහොම පහසු ඉරියව්වක වාඩි වෙලා භාවනා ඉරියව්වක නම් වැඩිය හොඳයි වාඩි වෙලා බලන්න මේ ඉන්නේ කවුද දැන් මෙතන ඉන්නේ කවුද මොන වගේ කෙනෙක්ද යා මොනවටද කැමති මොනවටද අකමැති මොනවද යාට ඕනේ මොනවද එපා මේ ඉන්න මම පිළිබඳ මොන වගේ ඡායරූපයක්ද Tamanta ගන්න පුළුවන් එක එක කෝණයෙන් ගන්න ඡායරූප ටිකක් කැමැති කෝණයෙන් අකමැති කෝණයෙන් ඉල්ලන කෝණයෙන් එපා කෝණයෙන් ගන්න ඡායරූප ටිකක් ඡායරූපයක් ගන්න එහෙමනේ විවිධ කෝණ වලින් ගන්නවනේ ඒ වගේ ගන්න Taman පිළිබඳ එක කෝණයකින් අනිත් කෝණයෙන් මොනවද මෙයාට ඕනේ මොනවද මෙයාට එපා මොනවද අගය කරන්නේ මොනවද හෙලා දකින්නේ මොනවද විශ්වාස කරන්නේ මොනවද අවිශ්වාස කරන්නේ මේ හැම පැත්තෙම බලන්න මේ ඉන්නේ කවුද කියලා එතකොට පෙනෙයි මේ වර්තමාන මොහොතේ සිටින ඔබ කෙබඳු පුද්ගලයෙක්ද කියලා දැන් එතනත් එක්කෙනෙක් නෙමේ ඉන්නේ මේ වර්තමාන මොහොතේ වුණත් ඉන්නේ එක පුද්ගලයෙක් නෙමේ දැන් ওই විදිහට එක එක කෝණයෙන් බලනකොට එක එක කෙනා ඉන්නවා විශ්වාස කරන කෙනෙක් ඉන්නවා. තව දේවල් අවිශ්වාස කරන කෙනෙක් ඉන්නවා. කැමති කෙනෙක් ඉන්නවා යම් යම් දේට. යම් යම් දේට අකමැති කෙනෙක් ඉන්නවා. ඉල්ලන කෙනෙක් ඉන්නවා. ප්‍රතික්ෂේප කරන කෙනෙක් ඉන්නවා. වර්ණනා කරන කෙනෙක්, හෙළා දකින කෙනෙක් මේ විදිහට බලන්න. මේ එක මොහොත තුළ වුණත් මෙතන සිටිනවා ගණන් කළ නොහැකි තරම් පුද්ගල සංඛ්‍යාවක්. මේ කාටද ඔබ ඔබ කියා කියන්නේ? කොයි කෙනාටද? මෙන්න මම කියලා එක්කෙනෙක්ව අල්ලගන්න පුළුවන්ද? එතකොට අනිත් අය කවුද? අනිත් අය කාගේද? ඒ අයට මොකද වෙන්නේ? මේ පටලැවිල්ල මේ මම කියලා කියන්නෙම පටලැවිල්ල මේක කවදාවත් විග්‍රහ කළලා විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි මේ මම කියන්නේ කවුද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් මේකට උත්තරයක් දීලා කවදාවත් ඉවර කරන්න නම් බෑ උත්තරයක් දෙන්න පුළුවන් හැබැයි ඒ උත්තරේම තව ප්‍රශ්න ගණනාවකට මුල පුරනවා ඒක එක ප්‍රශ්නයට මොන හරි උත්තරයක් දුන්නොත් ඒ හැම උත්තරයක්ම තවත් ගැටලුවක් තවත් දුකක් මිස විසඳුමක් වෙන්නේ නැහැ. එහෙන් බලන්න. අතර පටන් ගන්නෙම පටලැවිල්ලක. පටන් ගන්නෙම මහා සංකීර්ණ තැනකින්. කමක් නැහැ. අතර බලන්න අපි ඔය එක මමෙක් අල්ලගන්නකෝ. ඔක්කොම ටික එකට ගන්න නැතුව මෙතන ඉන්නවා මොනවට හරි කැමති කෙනෙක් මොනවා හරි විශ්වාස කරන කෙනෙක් මොනවා හරි ඉල්ලන කෙනෙක් මොනවා හරි අගය කරන කෙනෙක් මොනවා හරි හෙලා දකින කෙනෙක් ඔය ඉන්න රංචුවෙන් මේ මම කියන රංචුවෙන් ඒකනේ මේක ස්කන්ධ කියන්නේ මේක රංචුවක් එකක් නෙමෙයි මම කියන්නේ එකකට කියන අදහස තමයි ලෝකේ කවදස් තිබුණේ මම තමයි පරමාර්ථය පරම වූ අර්ථය බෙදාගෙන 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 ගියොත් ඔය සමහර විට විද්‍යාවේ මේ හිතුවනේ කාලයක් මේ මේකේ අන්තිමටම ගියාම ඉතුරු වෙනව හරයක් කියලා මොකක් හරි පරමාණුවක් න්‍යෂ්ටියක් ඒ වගේ අදහසක් තිබුණා දැන් මේ භෞතික ලෝකයේ ගැනනේ එහෙම කිව්වේ විද්‍යාව ඒ වගේ මේ මම පිළිබඳව තියෙන අදහස තමයි මේ අවසානයේ ශේෂ වෙන පුද්ගලෙක් සිටිනවා අවසානයේ ඉතිරි වෙන කෙනෙක් ඉන්නවා එයා තමයි මම එහෙම කෙනෙක් නෑ දැන් පටන් ගන්නකොටම දැක්කනේ මෙතන මහා කුලප්පුවක් තියෙන්නේ මම කියන්නේම කුලප්පුවකට එකඟ නොවන කුලප්පුවකට එකඟතාවයක් නෑ මේ පිරිස අතර ඉතින් මේ ඒක ඔක්කොම පැත්තකින් තියලා එක්කෙනෙක් අල්ලගන්න කොතන ඉන්න මොනවා හරි විශ්වාස කරන කෙනෙක් ඉන්නවා දැන් මේ විශ්වාස කරන කෙනා වල්ලාගෙන බලන්න එයා නම් මම කියන්නේ අපි හිතමු දෙවියන් විශ්වාස කරනවා එහෙම එහෙමනම් මේ දැන් ඉන්න මම දෙවියන් විශ්වාස කරන කෙනෙක් හොඳයි එයා වල්ලාගෙන බලන්න එතකොට මම දෙවියන් විශ්වාස කරනවා එතකොට කවුරු හරි දෙවියෝ නැහැ කිව්වොත් මොකද වෙන්නේ එයාත් එක්ක වාද කරන්න යනවා අර දෙවියෝ නැහැ කියන එක්කෙනත් එක්ක වාද කරන්න යනවා කවුද වාද කරන්න යන්නේ දෙවියන් විශ්වාස කරන මම අර අනිත් ඇට ඒ ගැන ගැටලුවක් නැහැ මෙතන දෙවියන් විශ්වාස කරන මම තමයි යන්නේ දෙවියන් නැහැ කියන අයත් එක්ක වාද කරන්න ඉතින් කවුරු හරි දෙවියෝ ඉන්නවා කියලා ඔප්පු කරොත් පොතක් ලියලා ඡායාරූපෙම අරගෙන අන්න සතුටු වෙනවා ඒ සතුටු වෙන්නේ කවුද අර දෙවියෝ විශ්වාස කරන මම එයාට හරි සතුටුයි කවුරු හරි කිව්වොත් දෙවියෝ දැක්කා අන්න සතුටු වෙනවා ආඩම්බර වෙනවා කවුරු හරි කිව්වොත් ඔබට දෙවියන්ගේ පිහිට තියෙනවා කියලා එතකොට කවුද ඒ සතුටු වෙන්නේ කවුද ආඩම්බර වෙන්නේ කවුද උද්දාමයටපත් වෙන්නේ අර දෙවියන් විශ්වාස කරන මම එතකොට දෙවියෝ ඔබ විශ්වාස කරනවද නැද්ද කියලා ඔබ දන්නේ නැතුව ඇති හැබැයි කවුරු හරි කිව්වොත් ඔබට දේව ආශිර්වාදයේ තියෙනවා ඔබට දෙවියන්ගේ රැකවරණයේ තියෙනවා ඔබට ඔබේ ඉෂ්ට දේවතාවුන් වහන්සේගේ පිහිට තියෙනවා කියලා කවුරු හරි කිව්වා කියන්නේ පේනයක් බලලා හරි සාස්ත්‍රයකට හරි අත බලලා හරි කේන්ද්‍රයේ බලලා හරි එහෙම කිව්වා කියන්නේ කිව්වහම ඔබ සතුටු වෙනවා නම් කිව්වහම ඔබේ හිතේ ඇති වෙනවා නම් කිසියම් උද්දාමයක් ඔබේ හිතේ ඇති වෙනවා නම් ඔබ පිළිබඳ ආඩම්බරයක් අහංකාරකමක් ඒ කියන්නේ ඔබ තුල සිටිනවා දෙවියන් විශ්වාස කරන පුද්ගලෙක්. එතන ඒ තමයි මම ඒ වෙලාවේ. ඒ වෙලාවේ මම කවුද? මේ දෙවියෝ විශ්වාස කරන කෙනා. දෙයක වරදක් නැහැ. මේක වරදක් ගැන කතා කරනවා නේ. මේක තේරුම් ගන්න වෙන දේ. එතකොට දැන් යාව අපි අල්ලා ගන්නවානේ. යාව අල්ලා ගත්ත හින්දා තමයි අර සතුටු වෙන්නේ. දෙවියෝ නැහැ කියන කෙනත් එක්ක ගහගන්න ගියේ. වාද කරන්න ගියේ. ඒ කවුරු හරි ලොකු පොතක් ලිව්වොත් විද්‍යාත්මකව ගෙනල්ලා මේ එහෙම දෙවි කෙනෙක් නැහැ අර මේක නැහැ ඔක්කොම මනස්ගත කියලා අන්න කාගේද හිත රිදෙන්නේ? කාගේ හරි හිතක් රිදෙනවා නම් ඒ හිත රිදෙන්නේ දෙවියන් ඉන්නවා කියා විශ්වාස කළ පුද්ගලයන්ගේ. මගේ තමයි හිත රිදෙන්නේ. ඒ මම කවුද? හිත රිදවගත්ත මම කවුද? දෙවියන් විශ්වාස කළ මම. ඉතින් මේ විදිහට බලන්න. මේක බලන්න ඕන දෙයක්. බැලුවොත් පේන දෙයක් මිස මේ නිකන් පේන දෙයක් නෙමෙයි. නිකන් මේ ඇඟේ ගහන දෙයක් නෙමෙයි. එහෙම ඇඟේ ගහන දේවල් තියෙනවනේ එපා වුණත් ඕනේ වුණත් ඇඟේ ගහන දෙයක් නෙමෙයි යථා ස්වභාවය කියන්නේ. එහෙම ඇඟේ ගහන දෙයක් නෙමෙයි ධර්මතාවය කියන්නේ. බැලුවොත් පේනවා. බැලුවොත් මේ කාරණේ බොහොම ලස්සනට පේනවා. බොහොම සරලව පේනවා. බලන් නැතුව මේ මම කවුද මම කියලා කෙනෙක් ඉන්නවද යා කොහෙද ඉන්නේ ඕක ගැන කොච්චර තර්ක කරත් කොච්චර වාද කරත් කොච්චර විවාද කළත් පොත් ලිව්වත් පොත් කියෙව්වත් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නම් නෙමෙයි තව තව අවුල් වෙනවා මිස. හැබැයි ඔක්කොම ටික පැත්තකින් තියලා නිහඬ වෙලා ඔබ දිහාම බැලුවොත් මේ මොහොතේ ඔබ කවුද අන්න ඔබට පෙනේවි මේ මොහොතේ ඔබ කවුද කියලා. මේ මොහොතේ මම කියන්නේ කාටද කියන එක පෙනේ. ඉතින් ඒක බලන්න තියන් නිහඬ වෙන්න ඕනේ. ඒ නිහඬතාවයේ තුලින් බැලුවොත් තමයි පේන්නේ. ඔය කෑ ගහන වෙලාවට පේන දේ දිහායි අපි බලන්නේ. නිහඬ වුණාම අන්න බලන්න පුළුවන් බැලුවොත් තේන. ඒ නිසා තමයි මේ නිහඬතාවයේ කියන එකේ ඉතාම ගැඹුරු ප්‍රායෝගික අර්ථයක් තියෙන භාවනාවට නිහඬතාවය අත්‍යවශ්‍ය නිසා. ධර්මාවබෝධය කරන්නේ නිහඬ මනසක්. එනිසා තමයි මේ නිහඬතාවය ගැන අප දිගටම කතා කරමින් ආවේ. දැන් කොහොම හරි දැන් මේ මොහොතේ ඉන්න පුද්ගලයාව දැක්කනේ මේ මොහොතේ මම කවුද දෙවියන් විශ්වාස කරන කෙනෙක්. එම නැත්තම් දෙවියන් අවිශ්වාස කරන කෙනෙක් ඔය දෙන්නෙන් කවුරු හරි. ඉතින් ඒක පේනවා. එතකොට කවුරු හරි දෙවියෝ ඉන්නවා කිව්වොත් විශ්වාස කරන කෙනාට සතුටුයි, අවිශ්වාස කරන කෙනාට දුකයි. කවුරු හරි දෙවියෝ නැහැ කිව්වොත් අන්න අවිශ්වාස කරන කෙනා සතුටුයි, විශ්වාස කරන කෙනා අසතුටුයි. දැන් මේක තමයි ස්වභාවය. එතකොට ඒ තුලින් අඳුනගන්න පුළුවන් කවුද මේ මොහොතේ ඉන්න මම. දැන් ඒ විදිහට මේ මොහොතේ සිටින ඔබව ඔබ පිළිබඳ ඡායරූපය දැන් දැක්කනේ. දෙවියන්ව විශ්වාස කරන කෙනෙක් නැත්නම් විශ්වාස කරන කෙනෙක් මේ මොහොතේ සිටින ඔබ. ඉතින් ඒ මමව දැඩිව අල්ලගෙන තමයි අපි ඔය වාද කරන්න යන්නේ, සතුටු වෙන්නේ, දුක් වෙන්නේ ඔක්කොම. හැබැයි ඔය මම කියන ඡායරූප පොතේ ආපහු පිටු පෙරලගෙන ගියොත් මුලට යන්න ඕනේ නැහැ. මුල කරා ගියොත් අතරමැදදී ඔබට දකින්නට ලැබේවි මේ අද ඉන්න මමට වඩා සපුරාම පටහැනි මමෙක්කෝක ඇතුළේ ඉන්න බව. මමවල් ගොඩාක් ඉන්නවා තව. දැන් දෙවියන් විශ්වාස කරන ඔබ අද විශ්වාස කරනවා නම් ඔබට මුණ ගැහිවි අතීතයට ගියොත් දෙවියන් විශ්වාස නොකරපු මමෙක් හිටියා කියලා කවදා හරි දවසක දෙවියෝ ඉන්නවා කියපු අයත් එක්ක වාද කරපු ගහගත්තු මමෙක් හිටියා කියලා. අන්න එයාගේ ඡායරූපයකුත් මේක ඇතුලේ තියෙනවා. අද ඔබ දෙවියන් අවිශ්වාස කරනවා නම් අවිශ්වාස කරන කෙනෙක් නම් අද ඉන්න ඔබට මුණ ගැහිවි අතීතයේ මේ ඡායරූප එකතු වී සිටින බව දෙවියන් මුළු හිසින්ම විශ්වාස කළ කෙනෙක් ඉන්නවා මේ කාසේ. නැත්තේ නෑ, ඉන්නවා. ඉතින් අපිට මතක නෑ, අපි අමතක කළා, ඔක්කොම අමතක කළා. මේ වර්තමානයේ ඉන්න මම තමයි හරි කියලා එයාව අල්ලගෙන ඉන්නවා. හැමදාම එයාව අල්ලගෙන හිටියා. එදත් එයාව අල්ලගෙන හිටියා. අද යම්සේ උපාදාන කරන් ඉන්නවද අද ඉන්න මමව? ඒ වගේම අද හිටින මමට වැඩිය සම්පූර්ණයෙන් විරුද්ධ වෙච්ච මමෙක්ව මම අතීතයේ දවසකත් උපාදාන කරන් හිටියා. ඉතින් උපාදානයේ දිගටම තිබුණා. මේ මම වෙනස් වුණාට මේකයි වැදගත්ම කාරණේ. මම කියන එක වෙනස් වෙනවා. උපාදානයේ තියෙනවා. උපාදානය කියන්නේ අල්ලගෙන ඒ වෙනුවෙන් අපි වාද කරනවා, ගහ ගන්නවා, සටන් කරනවා, ජීවිත නැති කරනවා, ජීවිත පූජා කරනවා. මේ ඔක්කොම වෙනවා. උපාදානය නිසා. මම නිසා නෙමෙයි, උපාදානය නිසා. ඒතර උපාදාන කරන්නේ මොකද්ද? මමව. මේක තමයි දකින්නට ඕනේ කාරණේ කල්යාණ මිත්‍රනි. මේක බලන්න පේන කාරණයක්. බලන්න මේ කාරණේ පැහැදිලි වෙනවා. ඉතින් මේ විදිහට මේ ඡායාරූප එකතුව දිහා බලනකොට පෙනෙයි මේක මහා පටල. මොන විහිළුවක්ද මේ මෙච්චර මේ විකට නාඩගමක් තවත් ලෝකේ කවුරුවත් හදලා නැහැ. මෙහෙම විහිළුවක්. මේක මහ විහිළුවක්. බැලුවොත් ඔබටම හිනායයි මේ විහිළුව දිහා. අද ඕනි කියපු කෑම එපා කියපු කෙනෙක් මේක අස්සේ හිටියා. අද එපා කියපු කෑම නැත්තම් කන්න බෑ කියපු මමෙක් මේක අස්සේ හිටියා. ඒ පෙනී එයා පිළිබඳ සම්පූර්ණ විස්තරය පෙනී. ඔය පංචස්කන්ධ විභාගයේදී නැත්තම් ඔය තමන්ගේ ජීවිතයේ පිළිබඳ ආපස්සට බලාගෙන යනකොට පෙනී පුද්ගලයන් කී දෙනෙක් නම් මේක හිටියද අද වෙනකල්. ඒ හැම පුද්ගලයම හරි කියලා හිතුවා. ඒ වෙලාවේ හිතුවා හරි. මෙයා තමයි හරි. මෙයාට ඕනේ දේ තමයි වෙන්න ඕනේ. මෙයාට එපා දේ නොවිය යුතුයි. එතන මේ අද ඉන්න මමත් එහෙම හිතනවා. හෙට අලුත් මමෙක් ඇවිත් අද ඉන්න මම ඕනි කියපු දේ එපා කියයි. හෙට අලුත් මමෙක් ඇවිත් අද ඉන්න මම එපා කියන දේ ඕනි කියයි. ඕනි කියන දේ එපා කියයි. එතකොට හෙට ඉන්න මම හරි කියලා හිතාගෙන හෙට මම සටන් කරයි. අද එපා කියපු දේ ලබා ගන්නත් ඕනි කියපු දේ ප්‍රතික්ෂේප කරන්න. මේක මහා මුලාවක්. මෙච්චර ලොකු මුලාවක්, මෙච්චර ලොකු අවිද්‍යාවක් කල්යාණ මිත්‍රවරුනි තවත් මේ විශ්වයේ නැහැ. මේ මුලාවට, මේ රැවටිල්ලට අහු වෙලා අපි ඇති පදං වැට කාලා තියෙනවා. කාගෙන්ද? මගෙන්. වෙන කාගෙන්වත් නෙමෙයි. මම දුක් විඳ තියෙන්නේ මා නිසාමයි. එතන දුක පිළිබඳ කථාන්තරේ මූල හේතුව පේනවා බැලුවොත් Taman දිහාම. ඒ මූල හේතුව පේන්නට නම් නිහඬ මනසක් අවශ්‍යයි. කෑ ගහන්නේ නැති හිතක් අවශ්‍යයි. නිහඬතාවය තුල ඇහෙන සිහින් ස්වරයකට තමයි මම කියලා කියන්නේ. ඒ මම පිළිබඳ ධර්මතාවය ඇහෙන්නේ නිහඬතාවය තුල විතරයි. කෑ ගහන්නේ කවුද? මම. එක එක මමවල් කෑ ගහනවා. ඉතින් ඒකකට අපි අහු වෙනවා, පටලැවෙනවා. ඒතර ඇහෙන්නේ කවුද කෑ ගහන්නේ කියලා අපිට හොයාගන්න බෑ. අපි හැම වෙලෙම පටලැවෙනවා ගෝසාවත් එක්ක. අපි උත්තර දෙන්නේ ഘോഷාවට. අපි දකින්නේ ഘോഷාව. අපිට ඇහෙන්නේ ഘോഷාව. ഘോഷා කරන කෙනාව පේන්නේ අපිට. අන්න ഘോഷා කරන කෙනාව දකින්නට නම් මේ ഘോഷාව ටිකක් අඩු වෙන්නට ඕනේ. අන්න ഘോഷාව අඩු වුණාම, මගේ ഘോഷාව අඩු වුණාම ඒ මතුවෙන නිහඬතාවයේ තුල ഘോഷා කල තැනැත්තාව දකින්නට ලැබෙනවා. මේ මොහොතේ කවුද කෑ ගහන්නේ, කෑ ගැහුවේ කියා පෙනෙන්නට පටන් ගන්නවා. අන්නේ දැක්ම සඳහා අවශ්‍යයි නිහඬ බව. නිහඬ බව තුලින් දකින්න කවුද මේ කෑ ගහන්නේ, කවුද ආයාචනා කරන්නේ, කවුද ඕනි කියන්නේ, කවුද එපා කියන්නේ. ඒ දැක්මට තමයි විපස්සනාව කියන්නේ. විනිවිද දකින්න ඔබේ වර්තමාන ඡායරූපය. ඔබේ වර්තමාන ඡායරූපය ඔබ කොපමණ තදින් අල්ලාගෙන සිටිනවාදයි බලන්න. ඔයිට වඩා සපුරාම විරුද්ධ වූ ඡායරූප ගණනාවක් අතීතේ ඔබේයි කියා ඔබ බදාගෙන හිටි බව ඔබටම පෙනේවි. ඔබ පුනරාගමනය කළහොත් නැතිනම් ආපස්සට ගියොත් මම නැමැති රේඛාව දිගේ, මම නැමැති නූල දිගේ පබළු ඇටයෙන් ඇටයට, පබළු ඇටයෙන් ඇටයට ආපස්සට ගියොත් බලන්න උපදීහා කවුද? ඔබ මොනවා ඕනෑ කියන කෙනෙක්ද, මොනවා එපා කියන කෙනෙක්ද? හඳුනා ගන්න ඔබවම. රිදෙන වාරයක් වාරයක් පාසා පුළුවන් නම් බලන්න මේ රිදෙන්නේ කාගේ හිතද? සතුටු වෙන වාරයක් වාරයක් පාසා වීරිය කරන්නට දකින්න කාගේ හිතද මේ සතුටු වෙලා තියෙන්නේ? භාවනාව ඔබට කැඩපතක් වෙයි ඔබවම දකින්නට. දකින්න ඔබවම. හැම දිනාටම තෙරුවන් සරණයි.